సమంతా చక్రవాళేషు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గ మొక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా సుపిన్వత్ని ఒక హెమదినామ మీ ముహూర్తి బలాపృత్వాన్ని ధర్మశ్రవణీ కరన్నటై అదత్ అపే మీ ఉతుమ్ ధర్మానుశాసనవ సందహా బహోమ కాలేక సిట అపత్తిక ఇతామ మైత్రీన్ కటయుతు కరణ ధర్మేగన ఇతామ వమనావక్యతి అపే పిన్వాత్ దమిత్తెన్న కోన్ మహాత్మాత్ సుదర్శని హరస్కమ మహాత్మ్యాత్ దాయకత్వేగన కటయుతు కరణ సుజీవ కుమారప్పెరుమ మహతా ప్రియదర్శిని కుమారప్పెరుమ మహాత్మీయ ఎతులు పిన్నుతున్ దాయకత్వేగన కటయుతు కొట్ట తిబెనో అపే దమిత్తెన్న కోన్ మెతి తుమన్ ప్రధాన పిన్నుతుంట జీవితావబోధే కరాయ అన్నట మీ కుసల్ హేతుపకార వేవాయి అపి ప్రార్థనా కరణో పిన్నొత్ని మీ బుద్ధ శాసనీ పిన్వా దీన్ని పులువన్ తరం అప్పటి ఉగాన్వాన్ని మీ స్వభావికత్వయట ఎకతు వెన్న కీలా మొకద మీ స్వభావికత్వయ అభిభవాగిహిం పుద్గల భవకి సత్వ స్వభావేకి ఆత్మీయ సంజాననేకి లోకే గ్రహణేకర గనీమిం వితరాయి ఎలీమహో గటీమహో ములావీమహో తన్నావహో క్రోధయ హరి ఏక విధి క్లేశ సహగత తత్వయన్ తమాతుల ఉద్గత వేణి ఏకిన్ తమై తమాతుల నుయేక్ నుయేక్ ఆకారే క్లేశ సహగత తత్వయన్ తమంతుల ఉద్గత వేణి తిగి నుయేక్ ఆకారే క్లేశ సహగత తత్వయన్ ఉద్గత వీమ పినిస బలపాన ప్రధాన దే పుద్గల భవకిం లోకే గ్రహణీకర గనీమ ఆత్మీయ స్వభావేకిం లోకే దిశ బలీమ సత్వ భవకిం లోకే కియవా గనీమ స్వభావికత్వయతులే అప్పుడు కిసిమ ప్రశ్నయాక్ ఖ్యాతి విన్ని గెటలువాక్ ఖ్యాతి విన్నే ఇక మీ వగే దేకట మీ మిహిమై దెంగ్ మిహిమిహితన్ పిన్నత్ని ఎక్తరా ఒరుఖారేక్ పారువ ఉదే హవ పదినోలు యా ఉదే ఇందల హవాస్వినకం యాగి రెక్యావతమై ఏ గుడ్డ ఇన్నాయి మీ గుడ్డ ఎక్కుతు కరనో మీ గుడ్డ ఇన్నాయి గుడ్డ గిహిందానో ఇక తమ యాగి వెడి మీకు యాగి జీవన వృత్తి హెమదామత్యా మీ వెడే కరడం ఓయవగే అవురుదు విస్సక్వితర యా మీ వెడేమ కరకర హిటియాలు ఎత్తుట యాట దెంగ్ గంగకెనాయి కియంట దేనో అదనేని ఎత్తుకొట అపే జీవిత ఓయవగే హుందట బలన్న యాట గంగకెన తేరుం కరాన్న కియాన్న మొకక్కత్నే యా గంగకెన హుందట దాన్న మినిహి గెంబురు తెన్ దాన్నో గెంబురు నోవన తెన్ దాన్నో సెడ పహారక్ కావత్ మితనిం బెరి ఉనొత్ ఎతర వెండు కొతనింద ఎతర కరాన్న ఓన కీల దాన్నో ఒక్కొమ దాన్నో యాకి పొడి అధిపతి భావక్ గంగే తీయను అని దవసాక్ మీ హవస్ కాలిక మీ ఒరువ పా ఒరువ ఎగుడ కరను కొట్ట ఇర బెహగని అనుకుంటే తింగ్ టిక పొడి అందురాక్ తీయను అని ఇస్సరాయి ఒరుకారే ఒరువక్కవిల్లా మీ ఆగే ఒరువి హెప్పునాలు ఎత్తకొట్టే మీ ఆట హరి కేంతి గియాలు కేంతి గియాలు కౌద మీ ఒరువేయిన్ని మీ మీ వెళ్ళావట మమ్మీ పెత్తరైన బావు దాన్ని నెద్దు కీల మీ ఆ నుసేహిన్ను దొస్కి అన్ను పటంగత్తారు హరియట బణిన్ను పటంగత్తాలు హరిమ దోమనస్యం పటిక సంపయుక్తవ యా ఇక దిగట నోనవత్వామ బణిన్ను పటంగత్తారు మేము ఇక దిగట నోనవత్వామ బణిన కొట సీమావక్నతో బెనగన బెనగని అనుకుంటు యహా పెత్తి యహా పెత్తి కిని కథాకరాన్ని మనే మేము దిగట దిగట బణినో నుసేహిన్ బణినో హరియట దోషారోపణీకరణ అబ్బాయి ఏ ఆ పెత్తి ఇంకా అవరుతున్నాయి ඔබ දන්නවා ඔරු පදින කෙනාගේ ඔරුවේ කෙළවරක තමයි ඔරුව පදින කෙනා වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්නේ කෙළවරක. එතකොට මේ ඔරුව දෙක ඉස්සරහින් හැප්පුණාට පස්සේ දෙන්නම ඉන්නේ ඈතින්නේ. ටිකක් අර ඔරු දෙකක් පාවිච්චි කරන පාරුවක් නම් දෙන්නම ඈතින් ඉන්නේ. එතකොට වතුරේ හඬත් එක්ක සමහර විට මේ හඬ එහා පැත්තේ කෙනෙක් කෙනාට ඇහින් නැද්ද දන්නෙත් නැහැ කියලා මෙයා හිතන්නේ ඇති. අනික ඉරත් බැහැගෙන යන වෙලාව අන්ධකාරයකුත් තියෙනවා. හොඳටම හඳ පායලා රෑ වෙලා නැහැ. ඒ නිසා මෙයාට දැන් හරි ප්‍රශ්නයක්. දැන් මෙච්චර බනිද්දිත් එහා පැත්තේ කවුරුවත් බනින්නේ නැත්තේ ඇයි කියලා. දැන් මෙයා හරි දෝබනස්සෙන් පටික සම්පයුක්තව ඉතා ගැඹුරින් මෙයාගේ රුධිර සංසරණ වේගයේ පව වැඩි වෙලා ඉතාම පටිගයකින් මෙයා බනින්න පටන් ගත්තාම එහා පැත්තේ කවුරුවත් බනින්නේ නැති එක හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ මෙයා මොකද කළේ? හිමීට ඔරුව කරකවලා අනිත් පැත්තට කිට්ටු වෙලා බැලුවා. ඔරුව හරවගෙන එන්න ඕන. හරවගෙන බලද්දීයට තේරුණා මේ ඔරුවේ කිසිවෙක්වත් නැති බව. කිසිවෙක්වත් නැති බව නිකන් අර ගංගේ රළට අහු වෙලා ඔරුවක් ගසාගෙන ඇවිත් තියෙන බව. එහෙම යා දැක්ක ගමන්ම එයාගේ අර තිබ්බ කේන්තිය, පටික සම්පයුක්ත බව, ගැටුම්කාරී බව, ඒ ඔක්කොම සිතේ නැති වෙලා ගිහින් එයා ආයෙත් සංසුන් වුණා. ඒක හම්බෙන් වෙච්ච දෙයක්නේ. අන්න ඔය වගේම තමයි අපි ලෝකයේ ස්වභාවිකත්වයෙන් දැක්කහම අපේ ඇතුලේ කෙලිස් ඇවිස්සෙන්නේ නැහැ. සත්වත් පුද්ගල බවක් ආදේශ කරලා බලනකොට තමයි ඇතුලාන්තය තුළ කෙලිස් ඇවිස්සෙන්නේ. සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් ලෝකයේ දෙස බලනකන් විතරයි අපේ ඇතුළ තුළ දෝමනස්ස සහගතව, පටික සම්පයුක්තව, ගැටුම්කාරීව, ඇලුම්කාරීව, තෘෂ්ණා සහගතව ප්‍රතිචාර දක්වන. ඒ නිසා තමයි බුද්ධ ශාසනය හැම වෙලාවකම කියනවා සත්ව පුද්ගල බව අයින් කරලා බලන්න ලෝකේ. ආත්ම සංඥාව දුරු කරන්න. ඒකනේ අනත්තානුපස්සන කියලා හැම භාවනාවක් තියෙන්නේ. අනාත්මය බලනවා. ඒ අනාත් ආත්ම ස්වභාවය පුද්ගල බව අයින් කරලා ලෝකේ දිහා බැලුවාම අපිට කිසිම අයුරකින් දෝමනස්සයක් ඇති වෙන්නේ නැහැ. ගැටුම්කාරී බවක් ඇති වෙන්නේ. ඒක අතහැරලා දාන්න පුළුවන්. දැන් බලන්න අර ඔරුවේ පැදගෙන ආපු මිනිස්සයා ඉතාම පටිග සම්පයුක්තෝ ගැටුම්කාරීව බරපතල විදියට අධිපති බවකින්, ඇයි අවුරුදු 20ක් විතර ඔරු පැදපු කෙනානේ මේ මේ එතර මෙතර යා කරපු මිනිසුන් එහාට මෙහාට අරන් ගියපු මිනිස්සයානේ. එතකොට එයාගේ තියෙන පරිණත බවක්, එයාට ගරු කළ යුතු බවක් එයා සලකනවනේ. ඒක ඇතුලේ එයාට අර ඔරුවේ බඳේ වැදිච්ච එක, පාවෙලා ඇවිල්ලා ඔරුවක් වැදිච්ච එක ඇතුලේ එයා ඉතා බරපතල කනස්සල්ලට පත් වුනම ඔරුවේ කිසිවෙක් නැහැ කියලා දැක්ක ගමන් එයා සංසුන්නේ. ඔන්න ඔය වගේම බුද්ධ ශාසනයේ සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් ගන්න දෙයක් නැහැ කියලා බලන්න පුරුදු වුණාට පස්සේ හරිම ස්වභාවිකයි. ඒකෙන් කියවෙන්නේ යාට යාට මේ යාට අභියෝග නැහැ කියලා නෙමෙයි. දැන් බලනකො අර ඔරුව ඇවිල්ලා හැප්පෙන එක ඒ විදියටමයි. යාට ඇති වෙච්ච හානියක් තියෙනවනේ, හානියත් ඒ වගේමයි. හැබැයි අර සත්පුද්ගල බවකින් නොබලපුකම ඇතුලේ යගේ ඇතුලාන්තය තුල කැළඹෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුද්ධ ශාසනේ මේ විග්‍රහ කරලා බලන්න, බෙදලා බලන්න, වෙන් කරලා, ඕක තමයි අපේ චින්තනයේ තියෙන්න ඕන ප්‍රධාන දේ. සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් ගන්න පුළුවන් කොතනද කියලා විමස විමස බලනවා. එතකොටත් එයා එහෙම විමස විමස බැලුවා කියලා එයාට එයාව සමහර අත්දැකීම් නිසා පීඩාවට පත් නොවන අත්දැකීම් නෑ නෙමෙයි. පැටලෙන්න ලෝකයක් අහුවෙන්නේ නෑ කියන එක විතරයි එයාට පැනවෙන්නේ. පැටලෙන්න ලෝකයක් අහුන ගමන් තමයි කර්ම සංස්කාරයන්ගේ රැස්වීමක් තියෙන්නේ. කර්ම සංස්කාරයන්ගේ රැස්වීමක් තිබ්බොත් තමයි ප්‍රතිසන්ධියක් තියෙන්නේ. ප්‍රතිසන්ධියක් තිබ්බොත් තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් රැස් වෙන්නේ. දුකේ නිමාව වනාහි කර්ම සංස්කාරයන්ගේ රැස් නොවීමයි. කර්ම සංස්කාරයන්ගේ රැස්වීම වනාහි සත්ව පුද්ගල ආත්මීය ස්වરૂපයකින් ආයතනයන්ගේ නඩත්තු කිරීමයි. ඇසේ ඇස කනනාසේ දිවකය මනස තුල නඩත්තු කිරීමයි. ඒ ඇසකනනාසයේ දිවකය මනස තුලින් එහෙම ලෝකේ නඩත්තු කරන්න යෑම, ඇසකනනාසයේ දිවකය මනස තුලින් ලෝකේ නඩත්තු කරන්න යෑම ඇතුලේ තමයි සලායතනයන්ගේ සමුදයත් එක්ක තමයි භව සංස්කාරයන්ගේ ගොඩනැගීමක් තියෙන්නේ. ඒ භව සංස්කාරයන් මත තමයි ගතිය, ගතිකත්වයක් නිර්මාණය වෙන්නේ. ඒ ගතිකත්වය තුලින් තමයි ප්‍රතිසන්දිය කරා යන්නේ. ඉතින් එහෙම ඒ ප්‍රතිසන්ධිය කරා යන විදිහට අපි තුල භවකර්මයන්ගේ රැස්වීමක් තිබම් අපි හරි ලොකු ව්‍යාකූලත්වයකට පත් වෙනවා. විශාල ව්‍යාකූලත්වයකට අපේ සිත පත් වෙනවා. ඉතින් අපිට අපිව දැක ගන්න පුළුවන් වුණාට පස්සේ ලෝකයට ඉතාම යහපත් විදියට ස්වභාවිකත්වය ඇතුලේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ ස්වභාවිකත්වය ඇතුලේ ප්‍රතිචාර දක්වන එකෙන්මයි ලෝකයා සංයමයකට පත් වෙන්නේ. අපි හිතනවානේ අපි මේ විදියට තරවටුකොළු දරදඬු විදියට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ආයතනෙ පවත්වන්න බෑ, පවුල් සංස්ථාව පවත්වන්න බෑ, රටක් පවතින්නේ නෑ ටිකක් එහෙම කිය අපි හිතනවානේ. හැබැයි දැඩි විදියට ප්‍රතිචාර දක්වීම කියන එකත් බුද්ධ ශාසනයේ මේ එරෙහි වෙලා නැහැ. අනේම එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වුණත් ඉතාම දැඩි විදියට සමහර තැන්වල හැබැයි උන්වහන්සේ ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒක ඇතුලේ යහපත ප්‍රාර්ථනා කළා විතරයි. ඒක ඇතුලේ උන්වහන්සේට උවමනා වුණේ නැහැ නිකට එක කරන්න. දැන් සමහරලාවට දැන් වංගන්ත පුත්ත උපසේන කියන මහරහතන් වහන්සේ වංගුමුදා නදිය ළඟ ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට අලුතින් පැවිදි වෙච්ච හාමුදුරුවොත් එක්ක දවස් ගාණක් ඇවිදගෙන උන්වහන්සේ හොයාගෙන එනවා. එතකොට උන්වහන්සේ හොයාගෙන ඇවිල්ලා මේ හවස් කාලේ ආරාමයට ඇවිල්ලා. හවස ආරාමයට ඇවිල්ලා අර සිවුරු පිරිකර නමනකොට ඇතිවෙච්ච ഘോഷාවට අලුත පැවිදි වෙච්ච අයනේ තරුණයෝනේ. ඒගොල්ලෝ ඉතින් කතා බහ කර කර තමයි සිවුරු පිරිකර නමන්න පටන් ගත්තේ. නමනකොට කතා කරනවා. බුදුරජාණන් හරියට නිශ්ශබ්දතාවය යගේ කරපු කෙනෙක්. දැන් අපි ඉන්න ආරාමවල අපි හරි නිශ්ශබ්දයි. අපි කතා කරන්නේ වැඩි ඉන්න අයත් එක්ක. අපි ඉන්න තැන්වල ඉන්න සංඝ ස්වාමීන් වහන්සේලා එහෙම දන්නවා අපි කතා නැහැ වැඩි. හරි නිශ්ශබ්දයි. වැඩි කතාවට යන්නේ නැහැ, අවශ්‍යතාවයට කතා කරනවා. ඉතින් මේ නිශ්ශබ්දතාවය ඇතුලින් අර සිවුරු පිරිකර නමනකොට ඇතිවෙච්ච ഘോഷාවට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහුවා, ආනන්ද කවුද ඒ කෑ ගහන්නේ කවුද කියලා. ආනන්ද කවුද මේ මාළු අල්ලන තැන්වල වගේ අර මාළු දැලා දිනකොට කෑ ගහන්නේ ආදින්නේ. එතකොට ඒ වගේ අර රළේ සද්දේ මේ අයගේ හඬයි දෙකම එකතු වුණාට පස්සේ ഘോഷාකාරී. කවුද ආනන්ද මේ මාළු අල්ලන තැනක වගේ ওই කෑ ගහන්නේ? එතන මේ ස්වාමීනි උපසේන කියන ස්වාමින් වහන්සේ වංගුමුදා නදිය ළඟ ඉඳලා ඔබ වහන්සේව වන්දනා කරලා කමටහන් අරන් යන්න ඇවිල්ලා මහා කරුණාව කියලා නිශ්ශබ්ද වැඩ හිටියේ ආනන්ද කරුණා කරලා කියන්න මේ ආරාමයේ නිශ්ශබ්දතාවය අගය කරන තැනක්, මෙච්චර සංඝ පිරිස හිටියට කිසිම ഘോഷාවක් නැති තැනක්, එයා උපසේනට කියන්න මම යාව මුණ ගැහෙන්නේ නැහැ කියලා කියන්න. බලන්න ප්‍රතිචාරේ. එයාට කියන්න මම මුණ ගැහෙන්න සතුටු නැහැ කියන්න. එයාට කියන්න හිටපු දිහාටම පිටත් වෙන්න කියලා දැම්මම දැම්ම යන්න කියලා කියන්න. දැන් අපි නම් පොඩ්ඩක් කියාවි කමන්නේ හෙට උදේට යන්න කියන්න. ආයි මෙහි ඉන්න බෑ. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ. ආනන්ද කියන්න පිටත් වෙන්න කියන්න දැම්මම පාත්‍ර සිවුරු අරගෙන. දැන් හිතන්න පින්නවත් නී කිලෝමීටර් ගානක් පයින් ඇවිල්ලා ඔය වගේ කතාවක් අපි වගේ කෙනෙක් කිව්වනම් ස්ථිරයි ලොකු අර්බුදයක්. ඒවයින්නේ මනින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ කියනවා උපසේනට කියන්න එයාගේ සංඝ පිරිස මම මුණ ගැහින්න, ඒ සංඝ පිරිස මුණ ගැහින්න මම කැමති නෑ. කරුණා කරලා කියන්න එයාට පිරිසත් අරගෙන වහාම ආරාමෙන් දැන් පිටත් වෙන්න කියන්න. අරහාඳුරුනේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට ඔක කරගන්න දෙයක් නැති කමට ගිහින් කියනවා ස්වාමීනි මේ ආයුෂ්මත් උපසේනයන් වහන්සේ බුදුරජාන් වහන්සේ වදාලා ඔබ වහන්සේලා මේ සිවුරු පිරිකර නමනකොට ස්වාමීන් වහන්සේලා 39යි මේ 39 ගොයි ഘോഷාවට භාග්‍යතුන් වහන්සේ අකමැත්ත පල කළා. ඒ නිසා උන්වහන්සේ වදාලා මුණ ගැහෙන්න කැමති නෑ කියලා ඔබ වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ වදාලා හිටපු දිහාට මෙයන්ද කියලා කට්ටියත් අරගෙන සිවුරු පිරිකර ගත්තා. බුදුරජාණන්සේ වැඩ ඉන්න දිසාවට වැඳ සද්ධාව තියෙනෝනේ. ආ සද්ධාව තියෙනෝනේ. දැන් අද සද්ධාව වගේ පෙන්වුවට නෑනේ, බොරු එකන්නේ තියෙන්නේ. සද්ධාව වගේ පෙන්නනවා. ඒ වුණාට මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දි කතා බස් කරද්දි තේරෙනවා ප්‍රෝඩාකාරී බොරුව තියෙන්නේ. අවංක නැහැ. හරීම ප්‍රෝඩාකාරී මායාකාරී. සෝවාන් මඟට නෙමෙයි පොඩ්ඩක්ව භාවනාවකටවත් හිතක් දෙන්නේ නැත්තේ ඒකයි. හිත දෙන්නේ ප්‍රෝඩාකාරී අවංක නැහැ. එතකොට දැන් ඒ බලන්න බුදුරජාණන්සේ වැඩ ඉන්න දිසාවට වැන්දා ඒ බිලායිම සිවුරු ටිකරම් පිටත් වුණානේ රෑ. කමන්නේ හඳ එළිය අතරින් අපි පිටත් වෙමු කියලා පිටත් වුණා. කාටවත් කතා කළේ නැහැ. කතා නොකළ ගිහින් වංගු මුදා නන්දිය ළඟටම ගිහින් කුටි සෙනසුන් වලට ගිහින් අර තිස්නම කැඳවල කිව්වා, අපිට එන්න වුණේ ආයුෂ්මතුනි අපේ වරදී. භාග්‍යවතුන් වහන්සේ අපිව බැහැර කළේ අපේ වරදී. අපි ഘോഷා කළා බුදුරජාණන්සේ නිශ්ශබ්දතාවය යගේ කරනවා. ඒ ഘോഷා කරන්න ගිහින් භාග්‍යවතුන් වහන්සේ අපිව ප්‍රතික්ෂේප කළා. අපිට කරන්න දෙයක් එක බුදුමයි කියන්නේ එක තැනක තියෙනවා සාරිපුත්තහරු එක සංඝ පිරිස අයින් කරලා දානවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක 500ක් භික්ෂු සංඝය ආරාමෙන් අයින් කරනවා. මොග්ගල්ලාන සාරිපුත්ත මහරහතන් වහන්සේලත් එක්ක අවංගු ඒක තියෙන්නේ ආතුමා කියලා සූත්‍රයක තියෙන්නේ. නිල්ලිවණේ එක බුදුරජාණන් වැඩ ඉන්නේ අලුතෙන් පැවිදි වෙච්ච 500ක්, ඒ කියන්නේ ආරාමයට එන්න කලින්ම 500ට අනුශාසනා නොකිරීම. බුදුරජාණන් 500ක් සාරිපුත්තහම සාරිපුත්තත් එක්කම පිටත් වෙන්න කියලා කිව්වේ. ඒක අර දෝමනස්සයකින් නෙමෙයි, පටිගයකින් නෙමෙයි, එහෙම ඍජු තීරණ තියෙනවා. හරීම කෙලින් තීරණ තියෙනවා. මේක ඒක උජුපටිපන්න ගුණී තියෙන සුන්දර දෙයක්. ඒක ඒක පටිගයක් නෑ, ගැටුමක් නෑ, දෝමනස්ස සාගතකමක් නෑ. ඒ භාගතුනාංශගේ ස්වභාවය. නමුත් එහෙම කියලා අපි පරිස්සම් වෙන්න ඕන හැම වෙලාවකම. මේ බාහිර ලෝකයේ පදනම් කරගෙන ඇතුළාන්තයේ අවුල් නොවන ආකාරයට ගනුදෙනු කරන්න අපි දක්ෂ වෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට බැරි එක දෙයක් තමයි ඒක. අරමුණු ප්‍රතිබද්ධව හැම වෙලාවකම ඔබ තුල ඇති වෙනවා මහ විශාල ගැටුම්කාරී බවක්. ප්‍රතිචාර නොදක්වනවා කියන එක නෙමෙයි, ඒ ගැටුම්කාරී බව නෑ. හොඳට බලන්නකෝ, ගැටුම්කාරී බවකින් තොරව ප්‍රතිචාර දක්වන්නකෝ. හැබැයි ගැටුම්කාරී බවකින් තොරව ප්‍රතිචාර දක්වනකොටත් හික්මෙන් නැත්තම් එක්කෝ අතහැරලා අවවාද කරන්න ඕන, එක්කෝ අතහැරලා දාන්න ඕන. ඔය දෙකෙන් එකක් කරන්න ඕන. එතකොට අපේ ප්‍රවාහය මොකද්ද? මුලින්ම උපසමයකින් ප්‍රතිචාර දැක්වීම. දෙවැනි එක හොඳට මේව පාවිච්චි කරන්න ජීවිතේ. උපසමයකින් ප්‍රතිචාර දැක්වීම. දෙවැනි එක තමයි මේ ගත කරන ජීවිතේ සංස්කාරයන්ගේ කුසලාර්ථය මතු කරලා දක්වන එක. දෙවැනි එක සංස්කාරයන්ගේ අකුසලාර්ථය මතු කරලා දක්වනවා. තුන්වෙනි පළවෙනි එක තමයි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ. පළවෙනි එක තමයි උපසමගතව ප්‍රතිචාර දක්වන. ජීවිත හරිය වටිනායවා මේවා. උපසමයේ දෙවැනි එක කුසලාර්ථය මතු කරලා, අනේ මෙහෙම කළාම හරියට පින්, මේ කුසලේ දන්නවද මෙහෙම විපාක තියෙන එකක්, ඔය ඔය විදිහට කතා කළාම ඔය විදිහට වැඩ කළාම දන්නවද ඒකෙන් පුදුමාකාර කුසලයක් රැස් වෙන්නේ කී කියා කුසලාර්ථේ මතු කර කර කියනවා. ඊට පස්සේ ඒකෙන්වත් හරියන්නේ නැත්නම් අකුසලාර්ථේ මතු කර කර කියනවා. මේ විදිහට වැඩ කරපු අය මෙහෙම නිරේ ගිහින් තියෙනවා, මේ විදිහට වැඩ කරපු අය මෙහෙම ප්‍රේත ලෝකවල, මේ ජීවිතේ පිරිහිලා යනවා, ඔම කරන්න එපා කියන එක අකුසලාර්ථේ මතු කර කර කියනවා. ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද අපේ ක්‍රමේ? හතරවෙනි එක තමයි පින්වත්නි අවවාදේ නවතා අතහැර දානෝ. ඒක බුද්ධ ශාසනය කියන්නේ මරලා දැම්මා කියන එක. අර පෙස්ස කියලා කෙනෙක් ඇතු දමනික අස්සෝ හදපු මිනිස්සෙක් යා කියනවනේ, හීලෑ කරන්න බැරි වුණොත් එහෙම කරන්නේ මරලා දාන එක කියලා. බුද්ධ ශාසනයත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මකාරණ මතු කර කර පෙන්නන්නේ. හැබැයි මේ උපසමයකින් ප්‍රතිචාර දැක්වීමෙන්ම ඇත්තටම බුද්ධිම බොහොම ඥාන සම්ප්‍රයුක්තයින හරි හික්මීමකට පත් වෙනවා. ඕකට මම ලස්සන දෙයක් කියන්නම්. අපේ මේ දවස්වල මේ මං වැඩ ඉන්න තැන වස්සමාදන් වෙලා ඉන්නවා අපේ නායක ස්වාමීන් වහන්සේ නමක්, අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ කියලා. උනා බොහොම සත්පුරුෂ කෙනෙක්. ඉතින් උන්වහන්සේ මේ දවස්වල මං වැඩ ඉන්න තැන වැඩ ඉන්නේ. ඉතින් උන්වහන්සේ මට අපිට ලස්සන දෙයක් මේ පහුගිය දවසේ කිව්වා. උන්වහන්සේ ඔය වයසයි, උන්වහන්සේ බොහොම සිහිනුවන තියෙන සනස නමක්. උන්වහන්සේ මතු කළා ලස්සන දෙයක්. උන්වහන්සේ තමයි ඒ කාලේ වැඩ හිටිය අපේ මඩිහේ මහානායක හඳුරන්ගේ ලිපි ලියලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා මේ නායකහරු තමයි ලියන්නේ. මණ්ඩියේ මහානායක සනස හරියට ඇසුරු කරපු කෙනෙක්. උන්වහන්සේගේ ලිපි ලියන්න උන්වහන්සේව නිතර යොදාගෙන තියෙනවා මේ මණ්ඩියේ මහානායක සනස. ඉතින් දවසක් මේ පොඩි ස්වාමීන් වහන්සේලා එකතු වෙලා, පුංචි ස්වාමීන් වහන්සේලා එකතු වෙලා පොඩියා එක එක ඒවට තට්ටු කර කර තට්ටු කර කර කවි කියනවලු යමයක් කියනවලු. පුංචි හැ එකතු වුණා මෙහෙමනේ පිරිවෙන් වල එහෙම පොඩි අය ඒගොල්ලෝ එක පාර ශික්ෂණයකට පත් වෙන්නේ නෑනේ. කාලයක් යනවා. දැන් අපි පැවිදි ජීවිතේ අපි අවුරුදු 10 11න් පැවිදි වෙච්ච අය. එතකොට ඒ කාලේ ඉඳලා අපිට තියෙනවා වෙනම පරිචයක්. සාමාන්‍ය කෙනෙකුට නැති පරිචයක් තියෙනවා. ඕගොල්ලෝ මේ බණ අහන්න පටන් ගත්තේ තව අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ඇති. ඕගොල්ලන්ට වඩා අපි බොහොම බාලයි ලාබාල වී තමයි ඉන්නේ සමහර අවකාශයන් වල සමහර අයගේ වයසට සාපේක්ෂව මම කියන්නේ. දැන් මට අවුරුදු 26ක් වෙනවා 36ක් වෙනවා. එතකොට 36ක් කියන්නේ පැවිදි ජීවිතයට සාමාන්‍ය 25ක් විතර වෙනවා පැවිද්දට. එතකොට මගේ වයස අවුරුදු 36ක් විතරයි. එතකොට ඒක ඇතුලේ ඔයාලා මේ ධර්මයට ඇවිල්ලා ඊයේ පෙරේදා අත්දැකීම් තියෙන අවුරුපරිම අවුරුදු 5ක් ඇති. අපි 25ක් එක එක සංඝ පිරිස ඇසුරු කරලා ආරාම ඇසුරු කරලා කුටිසෙනසුන් ඇසුරු කරලා එක එක සංඝ පිරිස ඇසුරු කරලා තියෙනවා. ඒකේ අත්දැකීම් ඔය පින්නතුන්ලා මුළු ජීවිත කාලෙම හිටියත් ගන්න බෑ. එච්චර අත්දැකීම් වනවාසී ස්වාමීන් වහන්සේලා කැලෑවලාය ආරණ්‍යවලාය එක එක ස්වාමීන් වහන්සේලා සම්මග ඇසුරු කරලා ඒකේ ධර්මීගෙනගෙන ලොකු අත්දැකීම් පරාසයක් ඇතුලේ අපි මේ බණ කියන්නේ එක පාරම ධර්මාසනෙ වාඩි වුණා නෙමෙයි. ඉතින් ඒ වගේ අර අලුතින් පැවිදි වුණාට පස්සේ ওই පැවිද්ද හුරු නැති වුනම හරි ටිකක් ഘോഷාකාර. ඉතින් දවසක් මේ පුංචි ස්වාමීන් වහන්සේලා එක එක ඒවට තට්ටු කර කර මේ එක එක සද්ද බද්ද කරනවලු. නිකන් සින්දු කියනවා කවි කියනවා වගේම කියනවලු. එතකොට අර මණ්ඩිහි මහානායක සානස් එතනට ඇවිල්ලා බලාගෙන හිටියලු. එතකොට ටිකක් නිශ්ශබ්ද වෙනෝනේ. ඊට පස්සේ උන්වහන්සේ මඳ හිනාවක් පාන කිව්වලු. ආ මේක සංග දැක්වීමක් නේද කියලා. එච්චරයි කිව්වේ කියනවා. මඳ හිනාවක් පාලා කිව්වලු මේක සංග දැක්වීමක් නේද කියලා. එච්චරයි කිව්වේ කියනවා. දැන් මේ සංඝයාගේ මේක දැක්වීමක් කියන එක කියන්න තමයි රඟ දක්වනවා වගේ එකක් ඒ වගේ අර්ථයක් මතුවෙන ආකාරයට එක උපහාසාත්මක භාවයක් නේ ප්‍රකාශය. මේක මේ සංඝයාගේ සංඝ දැක්වීමක් නේ. එදායින් උන්වහන්සේ කිව්ව ලස්සන දෙයක්. ඒ වචනින් පස්සේ කවදාවත් ඒ ආරාමේ ඒ කුඩා ස්වාමීන් වහන්සේලා අතර ඒ උපසමයකින් ප්‍රතිචාර දැක්වීමෙන් ශික්ෂණයට පත්වන එක හොඳ ප්‍රවණතාවය. අද එහෙම බෑ. අද සංගමයකට පත් වුණා වගේ ගිහියෝ ඉන්නවා. එහෙම ඇතුලේ නිවිලා නැහැ. ඇතුලේ කිසිම උපසමයක් නැහැ. අවුල් වෙච්ච ඇතුලාන්තයක් තියෙන්නේ. නිරවුල් වගේ එළියට පෙන්නනවා. කතා කරන විදියෙන්, වන්දනා කරන විදියෙන්, ඇවිදින විදියෙන් එමෙ පෙන්නනවා. හොඳටම අවුල් ඒ වුණාට. ඉතින් ඒ වගේ අර අපේ හොඳට මේ ජීවිතයට ගන්න එකක් තමයි උපසමගතව ප්‍රතිචාර දැක්වීම. දෙක තමයි කුසලාර්ථ ඉස්මතු කොට ප්‍රතිචාර දැක්වීම. තුන්වෙනි එක තමයි අකුසලාර්ථ ඉස්මතු කරලා ප්‍රතිචාර දක්වන එක. පස්වෙනි එක හතර ඊළඟ එක අනුශාසනව නතර කරලා දාන එක හතරවෙනි එක. ඕකම gedara පාවිච්චි කරලා බලන්නකො. gedara පාවිච්චි කරලා බලන්නකො. එකපාරටම අර අන්තිමික කරන්නත් එපා. ඒ නිසා මේවා හරීම වැදගත් දේවල් ජීවිතේට. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් නිවෙන්ට දුක ඉවර කරගන්න උවමනාවක් තියෙන කෙනෙක් නම් දුකේ නිමාවක් පිණිස උවමනාවක් තියෙන කෙනෙක් නම් ටික ටික ගුණධර්ම දියුණු කරන්න. ඒ ගුණධර්ම දියුණු කරද්දී පුළුවන් තරම් දැන් අද අපි මේ වීරියට සම්බන්ධ දේශනාවක් කරන්නේ. වීරිය සම්බන්ධ දේශනා 20ක් විතර අපි කරන්න හිතානිනවා. දැනට 7ක් විතර කරලා තියෙනවා ප්‍රඥානාලිකාවෙන්. ඒකටම අදාළ දේශනාවක් තමයි අද අපි මේ දේශනාව ඉදිරි කරන්නේ. මේ වීරිය කියන එක නැති වුණොත් කාටවත් අවබෝධය කරා යන්න බෑ. එතකොට වීරිය කියන එක ධර්මයේ සඳහන් වෙනවා යටත් පිරිසෙන් වීරිය කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා බෝධිපාක්ෂික ධර්මවල තැන් ගණනාවක. ඒක අපේ මුල් දේශනාව ඇහුවොත් තේරෙනවා. වීරිය සම්බන්ධ මුලින්ම හම්බ වෙනවා එරදිපාද ධර්මවල වීරිය කියලා එකක්. ඒ වීරිය එරදිපාදේ කියලා. එතකොට එරදිපාද ධර්ම හතරයි ඡන්ද චිත්ත විරිය විමංසා කියලා. එතන වීරිය එකක් හඳුන්වනවා. වීරිය එකයි. එතකොට දෙවෙනි එක තමයි මේ වීරිය සම්බන්ධ දේශනා 20ක් අපි කරන්න හිතා ඉනවා. ඒකට අදාළ දේශනාවක් මේ කරන්නේ. මේක හොඳට දරන්න ඕන. දෙවෙනි එක තමයි වීරිය හතරක් හම්බ වෙනවා සතර සම්‍යප්ප්‍රදාන වීරියේදී. උපන් කුසලයට වීරිය කරනවා, නූපන් කුසලයේ උපද්දවන්න වීරිය කරනවා, උපන් අකුසලයේ දුරු කරන්න වීරිය කරනවා, නූපන් අකුසලයේ නූපදවීම පිණිස වීරිය කරනවා කියලා. එතකොට එතන 4:15. ඊට පස්සේ සතර සතිපට්ඨානයේදී සතර සතිපට්ඨානේ තියෙනවනේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා හතරක් තියෙනවා. ඒ හතරේ වීරිය කියන එක ප්‍රකටව නැති වුණාට සතිපට්ඨාන භාවනාව තෝරද්දී හොඳට ඔළුවට ගන්න මේ කියන එක. සතිපට්ඨානේ මොනවාද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ හතර තමයි සතිපට්ඨානය. ඒකෙදී පින්වත්නි හොඳට මනසට ගන්න, සතිපට්ඨාන භාවනා කියලා එකක් තෝරනවා. අන්න එතනදී ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා එකක් තියෙනවා. එතන ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. ඒක තෝරන්නේ සතිපට්ඨානේ නෙමෙයි, ඒක තෝරන්නේ මොකේද? සතිපට්ඨාන භාවනාවේ. එතන වීරිය 4යි. එතර ඔක්කොම කීයද? 9යි. ඔක්කොම 9යි. ඉන්ද්‍රිය ධර්මවල වීරිය කීයක් තියෙනවද? 1යි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතන 1යි වීරිය. එතකොට 10යි. බල ධර්මවලත් වීරිය කියලා එකක් කතා කරනවා. සද්ධා බලය, විරිය බලය කියලා. විරිය බලයක් විදියට ධර්මය පෙන්නනවා. විරිය බලයක් විදියට. එතකොට වීරිය බලයක් විදියට පෙන්වුවාට පස්සේ පින්වත් නිතන 11යි. වීරිය බලයක් විදියට ගත්තාම 11යි. ඊට පස්සේ බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. ඒකෙදී තියෙනවා මොකද්ද? වීරිය බොජ්ජංගය කියලා එකක්. එතකොට 12යි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා මොකද්ද? සම්මා වායාමය කියලා. එතකොට 13යි. මේ 13ම වෙන වෙන දැන් බලන්න, 13 කීයෙන් 13ක්ද? 37ෙන් 13යි. සතර සතිපට්ඨානේ 4යි, සතර ඍද්ධිපාද 4යි, 8යි, සතර සම්‍යප්ප්‍රදාන වීරිය 4යි, 12යි. ඉන්ද්‍රිය ධර්ම 5යි, බල ධර්ම 5යි. එතකොට 22යි. බොජ්ජංග 7යි. එතකොට 29යි. ආර්ය අෂ්ටාංග මාර්ගයයි 8යි. 37යි. 37ෙන් 13ක්ම වීරිය. වීරිය කියලා එකක් නැත්තම් නිවන් මඟ කියලා එකක් නැහැ. ලංකාවේ මිනිසුන්ට කොහොම එහෙම වීරිය? ඒතර ඔයගොල්ලෝ කියයි නෑ සනාසම් දැන් මේ සැරෙත් කටින පිංකම් කරන්න වීරිය කරනවා, පිංකම් කරන්න වීරිය කරනවා, අරවා මේවා කියලා මේ වස්සාන ඍතුව පටන් ගත්තේ ඔයගොල්ලෝ කියයි. ඒවා හොඳම දේවල්. කුසලයේ අග්‍රතම අවකාශයකට තමයි වස්සාන ඍතුව උදා වෙලා. මේ වස්සාන ඍතුවේ කුසලයේ අග්‍ර අවකාශයකට එකතු වෙලා තියෙන්නේ. ඒක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක කුසලයේ අග්‍ර අවකාශයක්. ඒක හරි වටිනා දෙයක් පින්නොත්. ඒක හුඟක් හොඳ මට්ටමක්. එතකොට මේ වීරිය වෙන එකක්. මේ කතා කරන්නේ සෝවාන් වෙනවා නම් වීරිය කීයක් හදන්න ඕනද? වීරිය 13ක් හදන්න ඕන. සෝවාන් වෙනවා නම් මේ වීරිය 13ම වැඩුණොත් විතරයි අරහත්ත්වයටපත් වෙන්නේ. වීරිය 13ම වැඩෙන්න ඕන. හැබැයි සෝවාන් වෙන්න නම් ප්‍රඥාව මෝරලා නම්, ඒ කියන්නේ ප්‍රඥාව පින්වත්නි හොඳටම මෝරලා නම් අඩු වීරියකින් ප්‍රතිඵලය කරා යන්න පුළුවන්. ප්‍රඥාව මෝරලා නම්. එතකොට දැන් ප්‍රඥාව ටිකක් අඩු නිසා අපට සිද්ධ වෙනවා මොකද්ද? අඩුම මේ 13ෙන් 10ක්වත් හදන්න ඕනේ. කීයක් හදන්න ඕනද? 10ක්වත් හදන්න ඕන. 3ක් අයින් කරන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙද්දි විතරයි. අරහත්වේදී 13ම පිරෙන්න ඕන. සෝවාන් වෙනවා නම් 13ෙන් 10ක් හදන්න ඕන. 37ෙන් 13ක් කියලා කියන්නේ 3ෙන් 1ක් වීරිය. පින්වත්නි මුළු බුද්ධ ශාසනයම 3ෙන් 1ක් වීරිය මත යැපෙන. 3ෙන් 1ක් වීරිය. මුළු බුද්ධ ශාසනයම ගත්තොත්. ඇයි? එහෙනම් මතක තියාගන්න, ලංකාවේ මිනිසුන්ට සෝවාන්වත් වෙන්න බැරි. ඇයි කියලා? ඔයාලගෙන් අහන්න ඕන. අපෙන් නෙමෙයි අහන්න ඕන. 3ෙන් 1ක් වීරිය නම් ඔයාලා වීරිය වෙනුවෙන් ඒකත් සම්පූර්ණයෙන් ඇතුළාන්තේ මත වීරිය. ඒ වීරියට අදාළ ඒ සම්පූර්ණ වීරිය ගත්තොත් එහෙම අනුමාන වශයෙන් 13ක්වත් ඒ 13න් යටත් පිරිසෙන් 10ක් හැදෙන්න ඕන සෝවන් වෙනවා. මේ 10ට වීරිය තියෙනවද කියලා බලන්න. 10ක් වෙන්නේ කොහොමද දන්නවද? ඔන්න 10ක් වෙන්නේ ඇයි කියලා ඔගොල්ලන්ට ඊළඟට තේරෙවි. මෙතන අර සතර සතිපට්ඨානී ආතාපි කෙලස්තවන වීරිය කියලා හතරටම යෙදුවාට හතරෙන් එකට විතරයි යොදන්න ඕන. සතර සතිපට්ඨානී හතරටම ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ කියලා ආතාපි ආතාපි කියන එක පාවිච්චි කළානේ. ඒකෙදි හතර තැනම වීරිය කරන්නේ නැහැ. එකට වීරිය කළාම ඇති. ඒකයි තුනක්ම හලන්න පුළුවන් එතන. හැබැයි ඒ තුනත් හැදුන් නැත්තම් සෝවාන් අරහත්ත්වේ කරා යන්න බෑ. රහත් වෙන්න ම කියන එකට යන්න බෑ. දැන් මෙතනදී කෙලින්ම ඔය පින්නතුන්ලාට සෝවාන් වෙනවා නම් කෙලින්ම ඔයාලට තියෙන්න ඕන මේ වීරිය සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ භාවනාමය අත්දැකීම මත. මේ වීරිය 10ක් හැදෙන්න ඕනනේ. ඒ 10 හැදෙන කටින පිංකම් වලන් වලින්වත් දාන්න. හැබැයි අර ඒ හැම එකකින්ම ලැබෙන කුසලාර්ථයේ ditta dhamma vedaniya වශයෙන් සත්‍ය අවබෝධය ඉක්මන් කරනවා. සත්‍ය අවබෝධය හරින් දැන් උදාහරණයක් විදිහට අපි තුමු වස් කාලේ වස්සාන ආරාධනාවක් කරනවා. බොහොම සිල් ගුණ ධර්ම රකින්න ධර්මදර භික්ෂුවකට ආරාධනාවක් කරනවා. එතකොට යාට පුළුවන් ඒ ආරාධනාව ඇතුලේ සංඝෝපස්ථාන දක්වනවා එකක් නිවන් මාර්ගට උපකාරී ගන්නවා තව එකක්. ඇයි නිතර සංඝ පිරිස ඇසුරු කරන්න ලැබෙනෝනේ? ඒ අටිතුල් නිකන් ඇතුලින් කැපවීමක් එනවා. මගේ වගකීමක් සංඝයා දකින්න එක, සංඝයා එක කතා කරන එක, සංඝයා ඇසුරු කරන එක. හැබැයි ඒකටත් හරියන සංඝ පිරිසක් ඉන්න ඕන. අනුතන තියෙනවනේ ප්‍රශ්නයක්. ලංකාවේ මිනිස්සු හිතාගෙන කොහේ හරි කටිනයක් කරන්න ඕන වගේ එක. අනේ කමන්නේ කොහේ හරි කටින පිංකමක් මම කරගන්න ඕන. කොහේ හරි පිංක මේ හාමුදුරුවෝ මේ වස ආරාධනා කරන්න බැරි පන්සලක් තිබ්බොත් මට කියන්නකෝ කියලා මිනිස්සු හොයාගෙන ගිහින් ඔයාම් පාර පැත්තේ අනුරාධපුර පොළොන්නරුවේ කොහේ පින්වත්නි, මේ නිවන් මඟ වඩන එක ඊට වඩා වෙනස්. ඒකෙනු පිනක් රැස් වෙන්නේ නැහැ නෙමෙයි. නමුත් ඉතින් ඊට වඩා වෙනස් විදියටයි බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් කල්පනා කරන්න ඕනේ. දැන් 13න් 10ක්වත් හැදෙන්න ඕන නම් ඒ 10ම භාවනාව හරහායි හැදෙන්න ඕන. එතකොට ඒ 13ම හැදෙන්නේ භාවනාව ඇතුළේ. භාවනා කරන්නෙම නැති මිනිහෙක් සෝවාන් වෙන්නේ කොහොමද කියලා එකයි හිතාගන්න බැරි. ඒ 13ම හැදෙන්නේ භාවනාවෙන්. ඒ 13ම හදාගන්න භාවනා කළොත් විතරයි රහත් වෙන්නේ. හැබැයි සෝවාන් වෙනවා නම් එකෙන් 10ක් හැදෙන්න ඕන. ඒ 10ත් භාවනාවෙන් හැදෙන්නේ. ඒ 10ත් හැදෙන්නේ නිකම්ම නෙමෙයි භාවනාවෙන්. භාවනා නොකළොත් සෝවාන් වෙන්න බෑ. එතකොට මේ 10ම හැදෙන්නේ නැතුව, මේ 10ම හැදෙන්නේ නැතුව අපට සෝවාන් වෙන්න බැරිද? පුළුවන්. අධිප්‍රඥාවක් තියෙන්න ඕන. අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා විශේෂ පරිච්ඡේදයක් තියෙනවා. ඒකට එකතු වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා. අධික ප්‍රඥාවක් තියෙනවනේ. එතකොට මේ 10ම හැදෙන්න ඕනේ නැහැ. 10ම හැදෙන්න ඕනේ. නමුත් මේ අපි ඉන්න මට්ටමේදීනේ, අපි මේ අපේ මට්ටමටනේ මේ දේශනා කතා කරන්නේ පින්වත්නි. අපේ මට්ටමට නම් මේ 10ෙන් 13, 13ෙන් 10ක්වත් හැදෙන්න ඕන. 10 හැදුණකොට සෝවාන් වෙනවා, 13ම හැදුණොත් අරහත්වේ කරා යනවා. 10ට වඩා අඩුවෙන් හදලා බැරිද කියලා කෙනෙක් අහන්න පුළුවන්. බැරි නෑ, පුළුවන්. අධිපඤ්ඤා ධම්ම විදර්ශනාව කියලා විශේෂ භාවනා ක්‍රියාවලියකට යා අවතීර්ණ වෙන්න ඕන. ඒ භාවනා ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න අද ඉන්න අයට ටිකක් අමාරුයි. පැවිද්දෙකුටත් ටිකක් අමාරු වෙලාවක ගිහියෝ ගැන මොන කතාවද? හැබැයි ඔය ඉන්න මට්ටමේදී මේ 10 හදන්න පුළුවන්. අන්න ඒක තමයි වාසනාව. ඔයාලගේ තියෙන කාර්යබහුල ජීවිතයක් නේ. ඔයාලට තියෙන්නේ බොහොම කාර්යබහුල, අතිශයින්ම කාර්යබහුල ජීවන චර්යාවක් තමයි පින්වත්නි ඔය පින්තුන්ලාට තියෙන්නේ. එතකොට මේ බඳු කාර්යබහුල අවකාශයකදී වුණත් පින්වත්නි ඔය පින්තුන්ලාට මේ වැඩේ කරන්න පුළුවන්. ඒකයි වටින්නේ. මේ බඳු කාර්යබහුල අවකාශයකදී පින්වතුනි පින්තුන්ට මේක කරන්න පුළුවන්. එතකොට දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. 10ක්වත් හැදෙන්න ඕන කියනවනේ. 13න් 10ක්වත්. එතකොට එක පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන සතර සම්මය, සතර එරදිපාදවලට අදාළව වීරිය තියෙන්න ඕන. සතර එරදිපාදවලට අදාළව වීරිය නැත්තම් ඔයාලට මොකක්වත් කරන්න බෑ. ඒ වීරිය කියලා කියන්නේ ඔය පින්නතුන්ලාට ඇත්තටම භාවනාව පිණිස තමන්ගෙම හිතින් එන කැමැත්ත. භාවනාව පිණිස ඔය පින්නතුන්ලාගේ සිතින් තමන්ගේම සිත තුළ එන භාවනා කරන්නෙමියයි ඒකට සූදානම් වීමට ඇති වීරිය. භාවනා කරන අවකාශයේ නෙමි. ඒකට තමයි වීරිය එරදි පාදය කියන්නේ. එරදිය මොකද්ද? සමත විපස්සනා වැඩිම. සමත විපස්සනා වශයෙන් වැඩිම තමයි එරදිය. එතකොට සමත විපස්සනා වඩන්නේ කුමන එරදියක් පිණිසද? සමත විපස්සනා වශයෙන් වඩන්නේ පින්වත්නි අවිද්‍යා තණ්හාව දුරු කිරීම නම් වූ එරදියට. එරදිය කියන්නේ එරදිය උපද්දව එරදිය ඉපැද්දවීමේ මූලික අවකාශයේ එරදි පාද කියන්නේ. එතකොට එහෙමනම් එයා එරදිය දැනගන්න ඕනේ මොකද්ද කියලා ඊට කලින්. එතකොට දැන් අපි එරදි පාදයක් වඩන්නේ මොන එරදිය උපද්දවන්නද? භාවනා එරදිය උපද්දවන්න. අපි නිවන් මඟට උපකාර කරන්නේ. ඇයි දැන් මම කියන්නේ භාවනාව තමයි අපි මොනවද අපි භාවනා වශයෙන් වඩන්නේ? සමත විපස්සනා වශයෙන්. ඒ එරදිය උපද්දවන්නේ මොකටද? මොන එරදිය පිණිසද? අවිද්‍යා භවතණ්ණාව දුරු කිරීමේ පහන එරදිය පිණිස. ඇයි අවිද්‍යා භවතණ්ණාව දුරු කිරීමේ පහන එරදියක් දිනු කරන්නේ? සසරින් මිදෙන්න ඕන නිසා. හරි, සසරින් මිදීම පිණිස මොනවද මා කුමන මේ අවිද්‍යාව භවතණ්ණාවේ දුරවීම කියන අත්දැකීම ඇතුලේ මාතුල උපදින එරදිය මොකද්ද? මාතුල උපදින එරදිය තමයි විද්‍යා විමුක්තිය. ඒක එරදිය. එතකොට එරදිය කියලා කියන්නේ ලෝකයට අදාළ නැති තත්වයක්. එතකොට අපි මූලික වශයෙන් එරදිය උපද්දවන්නේ සමත විපස්සනා වැඩි වීමට. ඊටු ටික අපි පැත්තකින් තියමුකෝ. භාවනාවට අදාළවනේ මේ දේශනාව කරන්නේ. එතකොට සමත විපස්සනා වශයෙන් අපි වඩන්නේ ඇයි? ඒකෙන් විතරයි සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා නම් වීරිය තැන් කීයකවත් හදන්න ඕනද යටත් පිරිසින්? 10කවත් හදන්න ඕන. හොඳට ගන්න ඔළුවට. වීරිය 10ට වඩා වැඩිනේ. කීයක්ද වීරිය? දැන් මේ බෝධිපාක්ෂික ධර්මවල 3න් එකක් වීරිය. 3න් එකක් දල වශයෙන් ගත්තොත් එහෙම කීයක්ද? ඔව් 13යි. 13ම වැඩුණොත් විතරයි සම්පූර්ණ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරන්නේ. ඒතරේ 13ම හැදීම කියන්නේ ඔයාලට මේ දැන් ඉන්න මට්ටමේදී ගෝචර තත්ත්වයක් නෙමෙයි. මේ දැන් ඉන්න මට්ටමේදී ගෝචර තත්ත්වයේ තමයි යටත් පිරිසෙන් 10ක්වත් හදන්න ඕන. 10ක්ම හදන්න නැතුව කෙනෙකුට බැරිද සෝවාන් වෙන්න පුළුවන්? මොකද්ද පාර? අදිපඤ්ඤා ධම්ම විපස්සනාව. අදිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන එක වෙනත් සංකීර්ණ ප්‍රඥා ගෝචර ශ්‍රාවකයන්ට අදාළ පරිච්ඡේදයක්. ඒක ඔය ඉන්න මට්ටමේදී එකපාරටම ගහින් ගෙඩියනවා වගේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක කරන්න බෑ. ඒ නිසා අපිට මේ 10 සම්පූර්ණයෙන් භාවනාවේ අත්දැකීමක්. එතකොට ඒකෙදී අපට වීරියේ පළවෙනියෙන් හම්බ වෙන එක මොකද්ද? පළවෙනියෙන් හම්බ වෙන දේ තමයි වීරිය එරදිපාදය. 10න් පළවෙනියෙන් හම්බෙන්නේ මොකද්ද? වීරිය එරදිපාදය. එරදිපාදය කියන්නේ මොකද්ද? එරදිය උපද්දවන්න අදාළ තත්වයක්. පාදයක් ඒක. පදනමක්. අතිවාරමක් ඒක. ඒක ඇතුලේ තමයි එරදිය උපද්දවන්න තියෙන්නේ. හරියට හොඳ ෆවුන්ඩේෂන් එකක් තිබ්බාම ලොකු බිල්ඩින් එකක් හදා ගන්න පුළුවන් වගේ. ගොඩනැගිල්ලේ ප්‍රධාන අවකාශය තමයි හොඳ ෆවුන්ඩේෂන් එකක් හදා ගන්න එක. ඒ වගේ මේ මහා නිර්වාණගාමි මාර්ගය මතුවෙන්නේ එරදියේ පාදයේ මත. එතකොට ඒක එරදි පාදයේ විරියට අදාළ කොටස මොකද? විරිය එරදි පාදයේ. වීරිය එරදි පාදේ කියලා කියන්නේ එරදිය තමයි භාවනා එරදිය. සමත විපස්සනා වශයෙන් වැඩිම. සමත විපස්සනා වශයෙන් වැඩිම එරදියක් නම් ඒක එරදියක් නම් සමත විපස්සනා වශයෙන් වඩන්න අයිති මූලික දේ මොකද්ද? සමත විපස්සනා වශයෙන් වඩන්න අයිති මූලික දේ. සමත විපස්සනා වශයෙන් වඩන්න මූලික දේ තමයි මම සමත විපස්සනා වඩන්නෙමි යයි හිත. මම වඩන්න ඕන කියලා වීරිය කරනවා. වඩන්නේ නැහැ. ඒ එරදිය නිසා තමයි ඉතුරු එරදි 3ක් උපදින්නේ. පරිඤ්ඤා එරදි, පහාන එරදි, අභිඤ්ඤා එරදි කියලා. ඒ තුන භාවනා කරන කෙනාට උපදින එරදි. භාවනා කර. එතකොට පළවෙනියෙන් උපද්දවන්න ඕන මොන එරදියද? භාවනා එරදිය. භාවනා එරදිය. එතකොට මේ භාවනා එරදිය උපද්දවන්ට එරදි පාදයක් ඕන. වීරිය එරදි පාදේ කියන්නේ භාවනාවට වීරිය කිරීම නෙමෙයි. භාවනා කරන්නෙමයි වීරිය කිරීම. දැන්නම් මම භාවනා කරන්න ඕන කොහොම හරි හවස වෙලාවක් හදා ගන්න ඕන කියලා ඔයාලට වීරියක් එනවනම් ඒ භාවනා කරන්නේ හවසට ඒකට උදේට වීරියක් එනවනම් ඒකයි වීරිය ඍද්ධිපාදේ කියන්නේ මේ දේශනාවට අනුව රැයට භාවනා කරන්න දැන් සැලසුම් කරනවා දැන් වැඩ ටික හෙට මෙහෙට කරගන්නවා ඒ කියන්නේ භාවනා කරන්න කලින් යාට උපදින තත්වයක් මේ වීරිය ඍද්ධිපාදේ කියන්නේ භාවනා කරන කෙනාගේ ප්‍රතිඵලයක් තමයි අරහත් සෝවාන්කම. එහෙනම් මේ කියන දේශනාවට අනුව වීරිය ඍද්ධිපාදයෙන් කවදාවත් සෝවාන් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? එයා හවසට භාවනා කරන්න කියලා දැන් වීරියක් කරන්නේ. අද නම් කොහොම හරි හවසට නම් ටිකක් භාවනා කරන්න ඕන මොනවද දන්නේ අද තියෙන වැඩ කියලා ඒ වැඩ ටික හිට මෙහෙට දාගන්න එයා මේ වෙලාවේ සැලසුම් කරනවා මේ දවල් රැයට භාවනා කරන්න කියලා හිතාගෙන. අන්න ඒ මට්ටමට තමයි වීරිය ඍද්ධිපාදේ කියන්නේ. ඒකෙන් කිසිම මිනිහෙක් සෝවාන් වෙන්නේ නැහැ. හැබැයි ඒක නිවන් මඟට අදාළම දෙයක්. ඒකට කියන්නේ මොකද්ද? වීරිය ඍද්ධිපාදය. වීරිය ඍද්ධිපාදේ. එතකොට ඊට පස්සේ එයා මේක වීරිය ඍද්ධිපාදය. ඊට පස්සේ ආතාපි කියන්නේ අර සතර සතිපට්ඨානේ වීරිය කියලා එකක් හම්බ වෙනවනේ. එතන ආතාපි කියලා කියන්නේ කෙලින්ම භාවනා කරන මට්ටම. ආතාපි එයා ඒ අවකාශයේම කෙලෙස් නිරුද්ධ කරන්න විශේෂයෙන්ම මේ දේශනාවට අනුව ගත්තොත් සක්කාය දිට්ඨිය දුරු කරන්න අදාදම වීරිය කරනවා නම් ඒක තමයි ආතාපි කියලා කියන්නේ. ආතාපි. එතකොට එයා භාවනා එතකොට එයා මේ භාවනා කරද්දී එයා කෙලෙස් තවන වීරිය උපදවා ගන්න මොකටද? කාරණා තුනකට. කාරණා කීයකටද? තුනකට. එකක් සිහි නුවණ භාවනාව තුල පවත්වන්න වීරිය කරන භාවනා කරන පරිච්ඡේ භාවනා කරන මිනිහෙක්ගේ ඇතුලේ ආතාපි කියන එක වැඩෙන්නේ. එහෙනම් ආතාපි කියන එක නිතර ධර්මීය යොදනවා. ආතාපි කියන එකේ තේරුම මොකද්ද? කෙලෙස් තවන වීරිය කියන එක. එතකොට ආතාපි කියන එක බොහොම දියුණු එකක් වීරිය ඍද්ධිපාදයට වඩා. ආතාපි කියන්නේ බොහොම දියුණු එකක්. ඇයි? වීරිය ඍද්ධිපාදේ කියන්නේ අද භාවනා කිරීම පිණිස පූර්ව ලෑස්ති වීම. පූර්ව සූදාන ඒකටත් වීරියක් තියෙන්න එපායි. එතකොට ඒක බොහොම දුර අවබෝධයේ දුරයි යාට. හැබැයි මෙතන සතර සතිපට්ඨානයේදී වීරිය කියන එක හඳුන්වලා තියෙන්නේ ආතාපි කියන වචනේ. එතකොට එයා ආතාපි කියන්නේ ඒ එතන පින්වත්නි වචන තුනකට යාතුල දැන් භාවනා කරනවා භාවනා කරන කෙනා තුල ඒ මොහොතේ ඇති වෙන වීරිය හඳුන්වන්න තමයි ආතාපි කියන්නේ. එතකොට ඒ වීරිය වචන තුනකට හේතු සාධක සපයනවා. එකක් තමයි මේ ඒ භාවනා කරන අවකාශයේ සිහිනුවන පවත්වන්න උදව් කරනවා. ආතාපි කියන එකේ වචන ආතාපි කියන එකේ අදහස් තුනක් දරනවා. ඒ මොහොතේ සිහිනුවන භාවනා කරන්න බෑනේ සිහිනුවන නැත්තම්. හොඳට ඒ භාවනා කරන අවකාශයේ සිහිනුවන පවත්වන්න වීරිය කරනවා. ඊට පස්සේ පින්වත්නි ඒ මොහොතේම එයා තුල සමුදය නිරෝධයේ දකින්න වීරිය කරනවා. ඒ මොහොතේම සමුදය නිරෝධයේ දකින්න. ඇති වෙන නැති වෙනකම දකින්න උත්සාහ කරනවා. ආතාපි කියන එක නිකම්ම ඉන්නේ. එහෙනම් ආතාපි කියන්නේ කොච්චර අමාරු දෙයක්ද? ඊළඟට ඒ මොහොතේ යා භාවනා කරනකොට එයාගේ ඇතුළාන්තයේ පවතින්නේ මොන ආයතනය අනුවද? මන ආයතනය අනුව. ඒ මන ආයතනය අනුව අතීත අනාගත සංස්කාර අනුව හෝ වෙනත් අරමුණු අනුව හෝ සිත නොපවතින මට්ටමට වීරිය කරනවා. තුනයි. ආතාපි කියන එක වචන අර්ථ තුනකින් සමන්නාගතයි. ආතාපි කියන එක මොනවද ඒ අර්ථ තුන? එකක් තමයි පින්වත්නි ඒ මොහොතේ භාවනා රම්මණය තුල සිහිනුවන පවත්වන්න පුළුවන් හැකියාව. එක. දෙක මොකද්ද? දෙවැනි එක තමයි ඒ භාවනාව තුළම සමුදේ නිරෝධය දකින්න හැකියාව. ඇති වෙන නැති වෙන සිත දකින්න හැකියාව. භාවනා කරද්දී ඒක දකින්න එහෙම නැත්නම් ඒක ආතාපි වෙන්නේ නැහැ. ඒක කෙලස්තාවන වීරියනේ. භාවනා කරන්න පුළුවන්. නමුත් කෙලස්තාවන වීරිය වචන තුනකින් සමන්නාගතයි. එකක් මොකද්ද? එයාට පුළුවන් වෙන්න ඕන ඒ මොහොතේ සිහිනුවන පවත්වන්න. සිහිනුවන. දෙක තමයි ඒ මොහොතේ සමුදේ නිරුද්ධ වෙන ඇති වෙන නැති වෙන හටගෙන බිඳෙන බව දකින්න හැකියාව. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි ඒ මොහොතයාගේ ඇසානුව කනානුව පවතින්නේ භාවනාවෙන් ඉන්නේ. මනායතනය අනුව සිත අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයට නොයාම් පිණිස එයා තුළ වීරිය පවත්වගෙන යනවා. භාවනාව යටින් කරගෙන යනවා. වීරිය තියාගන්නේ ඔය අදහස් තුනට. සති සම්පජඤ්ඤේට වීරිය කරනවා, සතිපට්ඨාන භාවනාවට වීරිය කරනවා, අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයකට මනායතනේ නොයාම පිණිස වීරිය කරනවා. තේරුණාද මං කියන එක? ඒ මට්ටමට ඔය වචන තුනෙන් සමන්නාගත වෙච්ච වීරියට අපි කියනවා මොකද්ද? ආතාපි. එහෙනම් ඕක කොච්චර අමාරු එකක්ද කියලා ඔයාලා තේරුම් ගන්න. කෙලස්තාවන වීරිය කියන එක අමාරුම අමාරු එකක්. කෙලස්තාවන වීරියක් තිබ්බොත් එයා වැඩි කල් ඉන්නෙම නැහැ. මං හිතනවා උපරිම යාට අවුරුදු දෙකක් විතර ඇති. කෙලස්තාව භාවනා කරන හැම වෙලාවකම කෙලස්තා ආතාපි කියන පදනම නම් තියෙන්නේ. එයාට පොඩි වෙලාවයි ඕන. එතකොට දැන් විරිය බොජ්ජංගේ ඒක අපි පස්සේ කතා කරමු. ඒක කතා කළොත් පැටලෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කරපු කාරණා දෙක ගමු. විරිය එරදිපාදේ කියන්නේ එරදිය ඉපැද්දවීම. එරදිය මොකද්ද? භාවනා ඉද්දි. භාවනා ඉර්ධිය පිණිස භාවනා භාවනාවට පෙර පූර්වව සිත තුළ වීරියක් කරනවා. ඉස්සරහට භාවනා කරන්න ඕනනි මම. ඒකට ආයිති වටපිටාව හදා ගන්නවා. තියෙන වැඩ කළ ටික ඉවර කරලා දාන වීරියක් ඕනනි ඒවට. රැයට භාවනා කරනවා කලින් උයනවා. ඒ උයන එක ඇතුලේ පවා තියෙන්නේ පින්වත්නි මේ එයා තුළ වීරිය හෘදිපාදයක්. ඇයි එයා මේ කලින්ම උයන්නේ? කලින් උයන්න ඕනාවට නෙමෙයි, උයලා ඉවරලා භාවනා කරන්න ඕනාවට. ඒකෙදි කවදාවත් එයා නිවනට පත් වෙනවද? නැහැ. නිවනට කෙනෙක් පත් වෙනවා නම් පත් වෙන්නේ ආතාපි. එයාට තියෙන ඕන මොකද්ද? කෙලෙස් තවන වීරියක්. මොකද්ද මේ කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ? කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි, සති සම්පජඤ්ඤයටද, සතිපට්ඨාන භාවනාවටද, භාවනා කරන අවකාශයේ සිත ඇතුළාන්තේ පවතින මනායතනිය අනුවනි. ඒ මනායතනිය අනුව අභිජ්ජා දෝමනස්ස සාගත තත්වයකට සිත යන්න පුළුවන්. අතීත සංකාර අනාගත සංකාර අනුව විතර්කවල සිත මනායතනිය අනුව ඔච්චරයිනේ පුළුවන්. මේ මොහොතේ රූප දකින්න බෑනි මනායතනෙට. ඒක පුළුවන් චක්කායතනෙට. එස් ව්‍යාගරණි දැන් භාවනා කරන්නේ. එහෙනම් එයාගේ සිත අතීත අනාගතය අනුව හැසිරෙන්න පුළුවන් අවකාශයක් තියෙනවා. එහෙම හැසිරෙන්න නොදී සිත පවත්වා ගන්න හැකියාව. අභිජ්ජා දෝමනස්ස වලට නොයා ඒ මොහොතට එකතු වෙන්න පුළුවන් හැකියාව කියන එක. ඔය කාර වචන තුනෙන් සමන්නාගත தත්ත්වය තමයි ආතාපි කියලා කියන්නේ. ඔහොම වාසය කරනකොට එයා තුල ඔය මට්ටමම තමා උපන් කුසලය. ඊට සතර සම්‍යප්ප්‍රදාන වීරියනේ. උපන් කුසල්, නූපන් කුසල්, උපන් අකුසල්, නූපන් අකුසල්. ඔය හතර ඇතුළේනේ වීරිය තින් සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන්නේ. උපන් කුසලයක් තියෙනවා. මොකද්ද? ආතාපි. ඒක ඉපදිච්ච කුසලයක්. නූපන් කුසලයක් තියෙනවා. මොකද්ද? ප්‍රඥාවයි, ප්‍රඥාව මත මානසිකාරය කරන හැකියාවයි. ඒක නූපන් කුසලයක්. ඔන්න ඔය මට්ටමේදී තමයි සමුදේ නිරෝධය දකිමින් අනිච්චානුපස්සී නොයල් මේක අනිත්‍ය වෙල යනවා නේද, මේක දුකක් නේද, මේක අනාත්ම වෙල යන එකක් නේද. එතකොටනේ අර ස්වභාවිකත්වය අර දේශන පටන් ගත්ත මුල් කෑල්ලේ තියෙන්නේ. ස්වභාවික වෙන්න කිව්ව අර සත්වයේ පුද්ගලයේ නොදකින මට්ටමට අනාත්මයි නේද, මේක නොයලිය යුතුයි නේද, මේක පැටලෙන්නේ නැතුව ඉන්න ඕන නේද, මේක අතහැරලා දාන්න ඕන නේද, වෙන විකල්පයක් නැ නේද කියලා විදර්ශනා කරනවා. ඒක නූපන් කුසලය. ඔන්න ඔය උපන් කුසලයේ ආතාපි නූපන් කුසලයේ මට්ටමේදී උපද්දවන්න මහන්සි වෙනවා. ආතාපි කියන මට්ටමේදී නූපන් කුසලයත් ඒක උපන් කුසලය. නූපන් කුසලේ මොකද්ද? තවම අර අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන කියලා අර හත් ආකාරයෙන් විදර්ශනා කිරීමේ හැකියාව නූපන් කුසලක එක උපද්දවන්න මහන්සි වෙනවා. ඔන්න මහන්සි වෙනකොට එයා තුල අකුසලයක් වේද ඒක දුරු වෙනවා. නීවරණ ටික හිතේ තිබ්බනම් ඒවා සම්පූර්ණයෙන්ම ඇඩපවතිනවා. නීවරණ උපදින්න තියෙන දොර පවා වැහිලා යනවා. අන්න එතනින් සතර සම්‍යප්ප්‍රදාන වීරියම මාතු වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ටික කළොත් සම්පූර්ණයෙන්ම එයා තුල පින්වත්නි යටත් පිරිසින් සතර සම්‍යප්ප්‍රදාන වීරිය හතරයි, වීරිය ඍද්ධිපාදයයි, ආතාපි කෙලස්තාවන වීරයයි කියන කාරණා හයක් පිරෙන්න ගන්නවා. කාරණා හයක් එයා තුළ මතුවෙනවා. එයා ඇත්තටම තව කාරණා හතරක් හැදුවොත් එයා අවබෝධයටපත් වෙනවා. මේ හය විතරක් හැදුවත් පින්වත් නියාට අමාරුම කොටස සම්පූර්ණ වෙලා තියෙනවා. අමාරුම කොටසක් තියෙනවා නම් ධර්ම මාර්ගී සෝවාන් වීම පිණිස ටිකක් බෙහෙස කර වැඩක් තියෙනවා නම් ඒ වැඩේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ බඳු ආකාරයට සිත දකිමින් ඉතුරු අට අපි ඉස්සරහට දේශනා කරනවා. අපේ කාලය අවසන් නිසා දේශනාව නිමා කරනවා. සුවසේම මේ වීරිය කියන එක බුද්ධ ශාසනයේ විශේෂ අතිවිශේෂ පරිච්ඡේදයක්. වීරියට එකතු වීමට මේ කුසල් බලවත් වේවා. අද දේශනාවේ දායකත්වය දමිත්තෙන්නකෝන් මහත්මයා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරපිරුම් මහත්මයා සහ ප්‍රියදර්ශනී කුමාරපිරුම් මහත්මිය ඇතුළු පිනතුන් දායකත්වය දරලා තිබෙනවා. අපේ කල්යාණ මිත්‍ර දමිත්තෙන්නකෝන් මහත්මයා ප්‍රදාන, සුදර්ශනී හරස්කම මහත්මිය ඇතුළු පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම මේ උතුම් කුසල් බලවත් වේවා. ඉතින් මේ ජීවිතයේ තුලදීම උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මේ කුසල් හේතුපකාර වේවා. සුවසේම නිවන් මඟ වැඩේවා. වීරිය උපදවාගෙන සුවසේම වාසය කරන්නට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දමිත්තෙන්නකෝන් මහත්මයා, සුදර්ශනී හරස්කම මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත්, සුජීව කුමාරපිරුම් මහත්මයා, ප්‍රියදර්ශනී කුමාරපිරුම් මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය ගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. මේ පිනතුන්ලා ප්‍රදානව පිනතුන්ගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ කුසලානිසංස ධර්මයන් මේ පිනතුන්ගේ සියලු මෞදෙමෞපියන් ඥාතිවරු ධර්මශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම මේ කුසල් බලවත් වේවා. මේ කුසලානිසංසයන් බලවත් උතුම් සෝතාපන්න ඵලයේ පිණිස වීර්ය වැඩි, කුසලානිසංසයන් බලවත් වී තම තමන්ට සුවසේම ධර්ම අවබෝධයට මේ දේශනාව හේතුපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. සියලුම සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලවලට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.